ගරු මුදල්ලා මාත්‍ය මංගල සමර විරමැතුමා.
Thank you, Mr. Chairman. I am delighted, Mr. Chairman, to begin my speech, the concluding speech today, with the good news that we received, the government received US$292 million here in this very building as the first tranche of the Hambantota Port PPP venture at a ceremony presided by the Prime Minister this morning. This, Mr. Speaker, is but the first step to realize the true commercial value of the Hambantota Port after 7 long years. In fact, the world's largest and emptiest swimming pool can now become a world-class port, bringing prosperity and development to the country, especially to the south. The joint venture PPP partnership with China Merchant Port Holdings, CMPH, a member of the China Merchant Group, which owns a network of 49 ports across Asia, Africa, Europe, and the Mediterranean, will enable Hambantota Port to benefit from the broader trade and shipping network that CMPH will provide access to. These network benefits have already been demonstrated in the success of the Colombo International Container Terminal. CMPH has operated successful models of similar industrial ports in Asia and Africa, and this proven track record gives us confidence that the partnership will result in vessel traffic and industrial investment, enabling the Hambantota Port to finally generate the cash flows to make it a viable investment. By linking with global value chains in goods and services, taking advantage of the trade investment nexus, Sri Lanka can truly now fulfill its position as an economic hub of the Indian Ocean. The Hambantota Port PPP will generate FDI, create exports, and most importantly, create jobs that will empower Sri Lankan youth. Jobs empowering exports and FDI are in fact some of the key focus areas, as you know, of the budget this year. Garu Sabhapathumani, 2018 varshiya sandaha ma visin idiripat karanada ayavaya kathave karunu pilibandawa dina 16ak pura me sabhave adahas prakasha una. ඒ වගේම එසේ කිරීමට ඉදිරිපත් වූ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට මාගේ ස්තුතිය පුද කරනවා. ඒ පමණක් නෙමේ, ඔබතුමන්ලා නගපු සෑම ප්‍රශ්නයකටම මේ අවස්ථාවේදී මම පිළිතුරු නොදුන්නත් හැන්සාඩ් වාර්තාව බලා මගේ නිලධාරීන් ඔබතුමන්ලට ඒ තමුන්නාස්ලා නගපු ප්‍රශ්නවලට පිළිතුරු ඉදිරි සති කීපය තුළදී ලිඛිතව ලැබෙන්නට සලස්වන්නට බලාපොරොත්තු වෙනවා. ගරු කථානායක සභාපතිතුමනි, නීල හරිත ආර්ථිකයක් සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන තේමාව යටතේ ඉදිරිපත් කර මේ 2018 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර අපි ගරු මන්ත්‍රීතුමන්ලාගේ ඒ වගේම විවිධ කණ්ඩායම්වල විවිධ වෘත්තීය කණ්ඩායම්වල අදහස් යෝජනා ලබා ගත්තා. ඒ වගේම අයවැය ඉදිරිපත් වුණයින් පස්සෙත් තමුන්දාස්ලා විවිධ සංශෝධන අපිට ඉදිරිපත් කරා. ඒ අනුව පසුගිය 9 වෙනිදා ඒ ඉදිරිපත් කරපු අයවැයේ තවත් සංශෝධන කීපයක් මේ අවස්ථාවේදී මම ඉදිරිපත් කරන්න කැමති. ගරු සභාපතිතුමනි, එවැගේම 2017 වර්ෂයේ දිළිඳුකම පිටුදැකීමේ වර්ෂය ලෙස අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කර ඇති බව සියලුම සංවර්ධන වැඩසටහන් එම අරුමුණ ඉටුවන පරිදි ක්‍රියාත්මක කිරීමට මේ වෙනකොටත් අපි පියවරගෙන තියෙනවා. දිලිඩුකම පිටුදැකීමේ අරුමුණෙන් දැනට ක්‍රියාත්මක වන ග්‍රාම ශක්ති වැඩසටහන තව දුරටත් පුළුල් කිරීම සඳහා මිලියන 2000ක් ක මුදලක් 2017 වර්ෂයේ සඳහා නමවෙන්දා මම වෙන් කරා. මුල් අදියරේදී ඉහළ දරිද්‍රතාවයන් පවතින පසුගාමී ග්‍රාම නිලධාරී වසම් 1000ක තෝරාගෙන දිලිඳුකම අවම කිරීමට කටයුතු කරන අතර ඉන්පසුව ක්‍රමිකව සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය කිරීමට මෙම වැඩසටහන යටතේ අපි අපේක්ෂා කරනවා. මේ සඳහා අවශ්‍ය වන මුදල් අයවැය එස්ටිමේන්තු මගින් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. එසේම මෙම වැඩසටහන යටතේ නිෂ්පාදන ගම්මාන ලෙස දියුණු කළ හැකි ග්‍රාම නිලධාරී වසම් හඳුනා ගන්නා බැවින් නිෂ්පාදන ආර්ථිකය නංවාලීමටත් අවශ්‍ය තාක්ෂණ පහසුකම් ලබා දීමටත් ඒ තුළින් අපිට හැකි වෙනවා. ඒ තුළින් නව රැකියා අවස්ථා බිහිවන අතර විදේශ වෙළඳපළ ඉලක්ක කර නිෂ්පාදනයන් දිරිගැන්වීමටද මේ තුළින් අපිට හැකි වෙනවා. එමෙන්ම 2018 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා වන්ද දිලිඳුකම පිටු දැකීමේ වැඩසටහන අනුව සකස් කර ගැනීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා. ගරු සභාපතිතුමනි, කාලගුණික හා දේශගුණික වෙනස්වීමත් පරිසර පද්ධතියට සිදුකරන ලද බලපෑමත් හේතු කොටගෙන පසුගිය කාලය පුරාවටම ස්වභාවික අපදාවන් රැසකට මුහුණ දීමට අපට සිදු වුණා. එම නිසා ස්වභාවික විපත්වලට මුහුණ දීමට හැකිවන පරිදි දීර්ඝකාලීන වැඩපිළිවෙලකට අවතීර්ණ වීම අවශ්‍ය වෙනවා. ඒ අනුව නාගරික ගං වතුර පාලනය අරමුණ කොටගෙන ඉහළ ගංගාධාර ප්‍රදේශවල ජලය රඳවා තබා ගැනීමට හැකි ජලාශ සකස් කිරීම හා ඒවාහි ධාරිතාවය වැඩි කිරීම පිළිබඳ අපගේ අවධානය යොමු කළා තියෙනවා. මේ අතතේ මවසින් වීඔය නාවත හොළොම්බුව සහ රූකසල් ජලාශවල ධාරිතාවය වැඩි කිරීම දීර්ඝකාලීන වැඩපිළිවෙලේ කොටසක් ලෙස හඳුනාගනු ලැබුවද පටු දේශපාලන අරමුණින්
කර්මන්තුමා කනකේ රත්මන්තුමා.
ගරු මුදල් අමාත්‍යතුමනි, ඔය යෝජනා ක්‍රමය නිසා අපේ ප්‍රදේශයේ විශාල විදිහට ජනතාව මේ ප්‍රශ්න ගැටුවලට මුහුණ දීලා තියෙන්නේ. මේ යෝජනාව ඇත්තරම සිදු වෙනවද, කොයි ආකාරයෙන්ද?
ඔබතුමා කරුණා කරලා මට කියවන්න දුන්න නම් මේක සිදු වෙනවා ඔබතුමා වෙන්නේ නැති. එහෙමනම් මට දැන් තේරෙනවා කවුද මේ ප්‍රදේශයේ ජනතාව බය කරලා
තියෙන්නේ. නෑ නෑ, බය කරලා නෑ, බය වෙලා ජනතාව බය වෙලා ඉන්නේ.
ඊළඟට මේක නෙමෙයිම මගේ අයවැය කතාව විකෘති කළා. ඒ ප්‍රදේශයේ ජනතාව නොමග යවන්න කටයුතු කළා තියෙනවා. ඒ නිසා තමයි මම මේ ප්‍රකාශයේ අලිවතාවක් කරන්නේ. ඒ නිසා කරුණාකරලා අහගන්න. මම නැවතත්
කියනවා,
නාවත හොළොම්බුව සහ රූකසා ජලාශවල ධාරිතාව වැඩි කිරීම දීර්ඝකාලීන වැඩපිළිවෙලේ කොටසක් ලෙස හඳුන්වා ගන්න ලැබුවද පතු දේශපාලන අරමුණු මුදුන්පත් කරගත් සමහරු එම ප්‍රදේශවල ජනතාව නොමග යවන ලෙස කටයුතු කිරීම ගැන මම කනගාටු වෙනවා. මෙම යෝජනාවන් දීර්ඝකාලීන පියවරයන් ලෙස හඳුන්වා ගන්න ලැබුවද අවශ්‍ය ශාක්‍යතා අවධානයක් සිදු කර එහි යෝග්‍යතාවය සොයා බැලීමත් මහජනතාවගේ අදහස් සැලකිල්ලටගෙන ඔවුන්ගේ කැමැත්ත පරිදි සිදු කිරීමත් අපේ එකම අරමුණයි. ඒ අනුව මම නැවතත් කියනවා, ජනතාවගේ ඒ ප්‍රදේශයේ අනුමැතිය නොමැතිව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම අපි බලාපොරොත්තු නොවන බවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනේ. American dollar million desiya kata wada ආයෝජනය කරන මේ තවත් පොඩි සංශෝධනයක් ඉඩම් හැර ආයෝජකයන් දිරිගැන්වීමට එම ව්‍යාපාර ආරම්භ කර ක්‍රියාත්මක කරන කාල සීමාව තුළ project implementation period ආනයන කරනු ලබන යන්ත්‍ර සූත්‍ර සහ අනිකුත් ද්‍රව්‍ය සඳහා වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පෑල් නිදහස් කරන්නට අපි කටයුතු කරනවා. එවැගේම ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීමේදී රජයට ගෙවිය යුතු බදු මිදල් නිසි පරිදි නොගෙවන බවට අනාවරණය වීමෙන් පසුව එතෙක් වාහන සඳහා බදු අයකිරීමේ පදනම් ලෙස යොදාගත් CIF අගය මත බදු අයකිරීම මිල රක්ෂණ ගැල්කුලි මත වෙනස් කර වාහනේ එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන බදු අයකිරීමට යෝජනා කරා. ඒ යෝජනාවේ ආකාරයටම අපි ක්‍රියාත්මක කරනවා. නමුත් අපේ හඳුන්වැත්ති මන්ත්‍රීතුමා කියපු ආකාරයට යම් සුඛෝපභෝගී ලක්ෂරි වෙහිකල්ස් වල මිල මේ තුළින් යම් ඒවයි මිල අඩුවීමක් සිදු වෙනවා. ඒ අඩුනත් අපි ඒ වාහනවලට ලක්ෂරි ටැක්ස් එකක් අය කරන බවට මම මගේ කතාවේදී එදා කිව්වා. ඒක යලිවතාවක් මම සිහිපත් කරනවා. 2017 වර්ෂයේ අයවැය මගින් මෙසේ බදු අය කිරීමේ පදනම වෙනස් කිරීම හේතුවෙන් වාහනවල අඩුකර දැක්වීම අන්ඩ වැලිය ඇති අවස්ථාව මගහරිනෝ ඇතැයි අපි විශ්වාස කරනවා. එවගේම වාහන සඳහා බදු අය කර ගැනීමේ පදනම වෙනස් කිරීම සමගම විශ්‍රාම ගන්න අවස්ථාවේදී සුදුසුකම් ලබන රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන සහනදායි පදනම් මත වාහන ආනයනය කිරීමේ බලපත්‍රයට හිමිකම් ලබන රජයේ නිලධාරීන් විසින් ඔවුන්ට යම් අසාධාරණයක් වූ බවත් ඒ සඳහා යම් සහනයක් ලෙස සලසා දෙන ලෙසත් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගෙන එම නිලධාරීන්ට යම් සහනයක් සලස්වන්නට අපි කටයුතු කරන බවත් මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි. එපමණක් නෙමෙයි සාමාන්‍ය ජනතාවට ඇහුම්කන් දෙන රජයක් හැටියට මම විසින් 9 වෙනිදා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවක තවත් සංශෝධනයක් මේ සභාවට මේ මොහොතේදී මම ඉදිරිපත් කරන්න කැමතියි. ඒ සංශෝධනය තමයි මම එදා කොන්ඩොමිනියම් තත්තු නිවාස සඳහා වැත්බද්ද අය කරන බවට ප්‍රකාශ කරා. නමුත් කොන්ඩොමිනියම් තත්තු නිවාස සඳහා 2018 අප්‍රේල් මාසයේ පළවෙනිදා සිට අය කිරීමට නියමිත වැත්බද්ද රුපියල් මිලියන 10ට අඩු ඒකක සඳහා අය කරන්නේ නැහැ. රුපියල් මිලියන 10ට අඩු ඒ කිසිම නිවාසයකට මේ වැත්බද්ද අය කරන බවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමති. ඒ වගේම තවත් මං දැක්කා මාධ්‍යවලින් ලොකු චෝදනාවක් තිබුණා. මෙරට මධ්‍යස්ථාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ස්ප්‍රීතු නිෂ්පාදනය කරන කිරීම සහල් භාවිතා කරන්නට අනුමැතියක් ලබා දුන්නයි කියලා. ඇත්ත වශයෙන්ම අපේ රජය විසින් සහල් වලින් ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීමට කිසිම අනුමැතියක් දීලා නැහැ. මේ අනුමැතිය ලබා දුන්නේ 2006 මහින්ද රාජපක්ෂ රජය විසින්. මෙරට මධ්‍යසාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ස්ප්‍රීතු නිෂ්පාදනය කරන කිසිදු ස්කාගාරයකට සහල් යොදවා ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීම මේ රජය විසින් කිසිදු අනුමැතියක් ලබා දී නොමැත. ශ්‍රී ලංකාවේ දැනට ස්කාගාර 14ක් පවතින අතර ඒවාහි ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීම සඳහා රා මොලේසස් බඩඉරිඟු සහ පළතුරු ආදිය උපයෝගී කරන ලබනවා. ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා සහල් අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීමට එක් ආයතනයකට පමණක් එවකට බලයේ සිටි රජය 2006 වර්ෂයේදී අනුමැතිය ලබා දීලා තියෙනවා. එහෙත් මෑතකදී සහල් අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනීමට අමතරව බඩඉරිඟු යොදා ගැනීමට ද එම ආයතනයට අනුමැතිය ලබා දීලා තියෙනවා.
ගරු බන්දුල ගුණවර්ධන මන්තුමා,
ගරු ඇමතිතුමා, ඔබතුමා නොවැම්බර් මාසේ 9 වෙනිදා මේ ගරු සභාවට ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයේ මධ්‍යසාර සඳහා යොදා ගන්න අමුද්‍රව්‍යයක් ලෙස, යෙදවුමක් ලෙස සහල් පල්.
හරි, ඉන්න මේක පොඩ්ඩක්, ඒක තමයි.
ඔව්,
ඉතින් ඉන්න ඒ තිබ්බේකට දීලා තියෙන මේක අලුත් දෙයක් නෙමෙයි.
නෑ,
අපි ඒකට බද්දක් අය කරලා තියෙනවා. ඔව්,
මේ වෙලාවේ සහල් හිඟියක් තියෙන වෙලාවක,
සහල් ආනයනික වෙලාවක. මේ බණ්ඩුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ඔබතුමා කියන හැම දෙයක් වගේම කාඩ් එක වහලා ගහන දේවල් තමයි ඔබතුමා කියන්නේ. ඔබතුමා ওই කාඩ් වහලා ගහනකොට කොහෙවත් කිව්වේ නැහැ මේකට මුල් වතාවේ අවසර දීලා තියෙන්නේ මේ අපේ ආණ්ඩුව නෙමෙයි, ඔබතුමත් හිටපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ. ඔව්, 2006 මමත් හිටපු, 2006 මමත් හිටපු, ඔබතුමත් හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙච්ච, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වෙච්ච, බැසිල් රාජපක්ෂ තව මොකද්ද කරපු ආණ්ඩුවෙන් දීපු අවසරයක්. ඒක නිසා ඒව හංගන්න එපා.
ගරු ඇමතිතුමාට කතා කරන්න ඉඩ දෙන්න.
2018 අයවැය මගින්, මේ 2018 මගේ අයවැය විසින් නිෂ්පාදනය සඳහා
භාවිතා
කරන.
ගරු කතානායකතුමා මුලසුනට පැමිණෙනවා.
කථානායකතුමනි, 2018 අයවැය මගින් එතනෝල් නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍යවලට එහි සුරාබදු අනුපාතය අනුව බදු අය කිරීමට මම යෝජනා කරා. ඔන්න ඕකයි මෙතුමා කියන්නේ. ඒ අනුව 2017 නොවෙම්බර් මස 9 වන දින සුරාබදු අඤ්ඤා පනත යටතේ නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනය මගින් ඉස්පීතෘ නිෂ්පාදනය කණ්ඩ සඳහා යොදාගෙන ලබන, දැනට අනුමත කර ඇති අමුද්‍රව්‍ය සඳහා, දැනට අමුද්‍රව්‍ය සඳහා ලීටරයකට රුපියල් 5 සිට රුපියල් 10 දක්වා බද්දක් නියම කරා. මෙන්න මේක තමයි මේ අපේ බන්දුල ගුණවර්ධන මහත්මයා පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ කළා, පාර්ලිමේන්තුවත් නොමග ඇව්වේ. මම කවුරුවත් නොම කැවල නෑ. ගරු Honorable Mr. Speaker, again if I may go back to the earlier theme of the budget, the 2018 budget is founded on the themes of a blue-green budget and on the theme of Enterprise Sri Lanka. This is a budget to harness Sri Lanka's marine and natural resources in a sustainable manner whilst unleashing the true potential of our great resource, of our greatest resources, our people. For too long, our people have been suppressed by an overbearing state and by archaic legislation which are a vestigial link to our colonial past. Our education system have excluded our talented youth and denied opportunities for the realization of their capabilities. Young entrepreneurs have been unable to access affordable finance to bring to life their business ideas. As a result, our youth have become accustomed to waiting for the government to provide them with some relief, be it a government job or some form of concession or handout. Our companies got accustomed to open-ended protection from competition. Sri Lanka as a whole got shifted into a defensive mindset despite opening our economy way back in 1978. This budget, Mr. Speaker, is the first step in a journey to reverse this mindset and to empower Sri Lankans to take control of their own destiny. The budget focuses on liberalization to unlock the barriers to greater investment, trade, and startup enterprises. It also allocates resources to provide training and skill development for youth to equip them with the capabilities to take advantage of such opportunities. We envisage the day when the farmer's daughter becomes an agribusiness entrepreneur, when the fisherman's son becomes a seafood exporter. Sri Lanka needs to go back to its roots of being a nation of entrepreneurs, a nation of traders, as our forefathers, as our ancient forefathers were many, many thousands of years ago. To do this, we must be open to global trade, embrace competition, and take on the world and win. Whilst the government will not be a nanny state, as I have said many times, we do not forget the vulnerable and those who need the support of the state. The government will always look after the handicapped, underprivileged, and the poor, and that is why we feel that a strong social safety net is of the utmost importance in a liberalized, open economy like ours. The budget has made substantial allocations to ensure appropriate safety nets and support for those adversely affected by market dislocations. However, the government will not protect those who stifle competition at the expense of the greater good of society. In fact, we've been having recently a very lively debate, on the shipping liberalization. And it is, I feel, with all due respect to my friend, colleague, and fellow Cabinet Minister Mahinda Samarasinghe, is a prime example of this, because at present, five Sri Lankan companies control the agencies of shipping lines that account for 74% of the global shipping market. These five companies have an average age of 115 years. While these companies have opposed liberalization of the sector, Sri Lanka Apparel Exporters and the Sri Lanka, the Tea Exporters Association of Sri Lanka and the Sri Lanka Export Association have all hailed the move to liberalize the shipping industry, since it enables more competitive pricing and better services to the entire export industry. Do we want to undermine the interests of thousands of export companies and hundreds of thousands of their employees to serve the interests of a handful of entrenched shipping agency companies? We need to encourage an environment of healthy competition that will drive innovation, service excellence, and growth. We will ensure that such competition will be fair and balanced, eliminating unfair trade practices by enacting prudent regulation. This is why the proposal on shipping liberalization is coupled with the proposals to implement an independent regulator for the industry. In fact, as I mentioned to my colleague this morning, we will discuss the modalities of implementation of these proposals with Honorable Mahinda Samarasinghe at the earliest, while taking note of all his concerns.
Honorable Speaker, may I just thank the Honorable Minister for considering to discuss further.
Honorable Mahinda Samarasinghe?
To discuss further the position that I put forward as the line minister, and I want to thank him for offering to discuss this further. And of course, I want to reiterate that my proposal was on behalf of not only the line ministry but also the entire SLFP, where we sat down, discussed this, and took a decision. Yes. But I thank the minister for keeping it open so that we can discuss this further and come to a via medium. Okay. Thank you.
Quite honourable minister.
Thank you, honourable minister. Thank you, Mr. Speaker. In fact, the budget, I would say, takes a similar approach to trade liberalization. Sri Lanka has become one of the most protectionist economies, as you know, in the region, with an array of tariffs and paratariffs. In addition to driving up the cost of living and the cost of doing business, these tariffs have resulted in creating an anti-export bias and diverting economic resources to the non-tradable sector. It is no wonder then that our exports have collapsed in the last two decades, but again in the latter part of this year we have seen a very encouraging increase in the export sector. It is in this context that we embarked on a systematic trade liberalization agenda on this budget. As you know, subsequent to the budget, we have already gazetted the removal of 1,200 paratariffs, which were identified as having limited domestic economic impact and negligible revenue impact. We have committed to the complete removal of all paratariffs of items that do not have customs duty within the next 3 years. This is a major reform. It will help drive resources to the export sector and will bring relief to consumers as well. Rest assured that these reforms are not being initiated in a vacuum. We are all aware that the fallouts of unfettered liberalization as seen in the Asian economic crisis of 1997 and more recently with the pushback against economic liberalism in the West, we are taking an informed, balanced approach to globalization. With regard to tariff liberalization, the government has identified a core negative list of products, including sensitive agricultural and rural industry products, which will not be subject to the same liberalization program. We are bringing in legislation to prevent unfair trading practices, and robust anti-dumping, countervailing and safeguard laws are in the final stage of enactment. Together with the strengthened consumer protection laws, Sri Lanka will have the legislative framework to address any fallout from trade liberalization efforts. A trade adjustment package is also being, Mr. Speaker, designed to provide financial as well as non-financial support to local industries to remain viable in the context of a more competitive environment. In parallel, an export market access support program is proposed in the budget, which will facilitate SMEs to venture into global markets. Any economic reform creates winners and losers. There will be many winners in our reform efforts, but through these adjustment measures, we have ensured that there is a meaningful safety net to support those who fall behind. Mr. Chairman, Honourable Speaker, another significant liberalisation measure is the modernisation of the archaic legislation. There are many who pontificate on the need for Sri Lanka to break away from the forces of globalisation and to chart an independent path. But little do they realise that many of our major laws and legislation are still those designed by our former colonial masters. We remain tied to this colonial legacy and continue to be governed by those diktats. The proposal in Budget 2018 for further liberalization of markets are designed in a manner to promote competition and contestation in markets. Competition drives innovation, productivity improvement, and service excellence, all of which in turn support better and more affordable products and service for citizens and will enhance living standards in Sri Lanka. It is also clear that these liberalization measures are not, if they are not implemented, that they are not in a vacuum. They include carefully thought out measures to ensure appropriate safeguards and support to protect the vulnerable in all proposals. Budget 2018 sets the stage for a vibrant social market economy with a foundation of competitiveness, social justice and fairness. Honourable Chairman, the bedrock of a vibrant and competitive economy is a robust social infrastructure. A country's greatest asset is all its people, and we have continued to invest heavily in our people. It is only then that our people will be empowered to be the true shareholders in Enterprise Sri Lanka. Since the unity government came into power, there has been a conscious effort to enhance expenditure in education, health and housing. In the year 2014, the then government spent less than 2% of GDP on education, higher education and skills development. It was actually 1.9%. In every year since then, the spending on education has increased, and the proposed expenditure for 2018 is 2.4% of GDP, and we expect to increase it further in the coming years. This will gradually increase in the coming years, but it is not just the volume of spending that is relevant, but also the quality of expenditure. An exam-centric curriculum has resulted in a large number of students dropping out of schools after ordinary level. But this is because the education system has failed the students, not due to a failure of the students themselves. The education system has failed to recognize the fact that all students have unique skills sets beyond academic capabilities. The 13 years of education policy, with an allocation of rupees 3.5 billion, recognizes the varied skill of students and ensured opportunity for students to stay in school after ordinary level. Students can take up market-oriented technical and vocational training programs and skills development programs, at the successful completion of which they will receive formal certifications such as NVQ4. Rupees 4.5 billion also has been allocated for market-oriented skills development programs for youth through the Employment Preparation Fund and the Youth Corps. The German Tech Training School program will be expanded to 5 new schools around the country, enabling all Sri Lankans to develop the skills to thrive in Enterprise Sri Lanka. In higher education, Rs. 5 billion is allocated for development of new technology-based degree programs. Access to higher education will also be further enhanced by easing the eligibility criteria for Mahapala scholarships, which will benefit at least 3,000 additional students from next year. In the year 2014, the previous regime spent 1.3% of GDP on public health. Since the unity government came into power, there has been a marked increase in expenditure on health, with the allocation in 2018 increasing to 1.73% of GDP, and we will continue to increase in the future. Significant allocations have been made for the control of non-communicable diseases such as diabetes, cardiac illness, and the continued threat of CKDUs. A health insurance scheme is also introduced for university students. Significant investments are allocated for housing across the country. 17.5 billion is allocated for housing under the Urban Regeneration Program, and a further 12 billion allocated under various rural housing development schemes. The government's commitment to large-scale investment in social infrastructure is abundantly clear. These are investments that directly benefit the people in the form of knowledge, empowerment, health and well-being, security and shelter. You may not see this development in the form of glittery, orbit, empty airports or ports, but you will see it in the form of improved lives and livelihoods of everyday Sri Lankans. Mr. Speaker, I have spoken a lot about Enterprise Sri Lanka, a key theme of this budget. We envisage the modernization of Sri Lankan enterprise, where entrepreneurship thrives and small businesses have opportunities to tap into the global value chain. But we have not in any way neglected traditional industry and the rural economy. Enterprise Sri Lanka will empower the traditional economy and help take it to the next level through the infusion of technology and access to markets. In fact, transparency and fairness in a rules-based framework is the hallmark of all the taxation proposals of this budget. One of the major impediments to investment and the business climate has been Sri Lanka's tendency for ad hoc tax policies. Following the Inland Revenue Act, in the budget we have taken steps to address this by introducing transparent, rules-based taxes in several key segments, such as vehicle taxation and alcohol taxation, among others. In vehicle taxation, the change in basis of a pure engine capacity-based tax will help address the rampant malpractices and severe leakage in customs revenue. In the past, alcohol taxation on the ad hoc was also on an ad hoc basis, and it has favored one sector over another, leading to corruption and a proliferation of illicit liquor. The change to a formula-based tax on alcohol content will finally bring some rationality and objectivity to the taxation of alcohol in line with global best practices. The principle of fairness, rule of law, and transparency are the foundation of the unity government. The proposals in the Blue-Green Enterprise Sri Lanka budget are an embodiment of these principles. These principles set the stage to empower Sri Lankan entrepreneurs, Sri Lankan SMEs, Sri Lankan youth to take their future into their own hands to compete on the global stage and win. Garu Kathanayaka Tumani, me avasthavedi deergha vasen katha karanna balaporottu nounath, visheshayenma janamadhya sambandhinut ketiyen ho wachanayak kiyanna one. අද මේ විවාදයේදී ජනමාධ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් මාගේ නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ඇමතුමා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරා. ඒ නිසා මම මේ ගැන දිගින් දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි පිළිගන්න ඕනේ අද ලංකාව කියන්නේ ඇත්ත වශයෙන්ම මුළු ලෝකයේම කලාපයේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම තියෙන ඉතාමත්ම නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට යලි වතාවක් පරිවර්තනය වෙලා තියෙනවා. පසුගිය අවුරුදු තුන තුළදී මේ දැවැන්ත පරිවර්තනය ලෝකයා පවා පිළිඅරගෙන තියෙනවා. ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය හේතුවෙන් ලෝකයේ ඉම්පියුනිටි ඉන්ඩෙක්ස් දෝෂ මුක්ති දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කොට තියෙනවා. මේක මං හිතන්නේ අපේ රට ලැබපු විශාල ජයග්‍රහණයක්. එමෙන්ම එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය එමෙ නැත්තම් යුනෙස්කෝ විසින් මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට දෝෂමුක්තිය ලැබීම අවසන් කිරීම. Impunity against attacks against journalists කියන තේමාව යටතේ ඒ ජාත්‍යන්තර සමුළුව පසුගිය දෙසැම්බර් 4 වෙනිදා කොළඹදී පැවැත්වුවා. ඇත්ත වශයෙන්ම එවැනි ජාත්‍යන්තර සමුළුවක් කොළඹ පැවැත්වීමට තීරණ කරෙත් මේ කෙටි කාලයේදී අප රජය මේ රට තුල ලබාගෙන ඇති ඒ දැවැන්ත ජයග්‍රහණය නිමිති කොටගෙන කියලා මම විශ්වාස කරනවා. පෞද්ගලික අයිති අතර ඇති ජනමාධ්‍ය ආයතන සමගද සුහද සම්බන්ධයක් පවත්වාගෙන යමින් ජනමාධ්‍ය ශේෂ්ත්‍රයේ නගා සිටුවීමට අපි කටයුතු කරගෙන යනවා. ඇත්ත වශයෙන්ම මෙහි අතිවාරම අපේ හිටපු ඇමතුමා ගායන්ත කරුණාතිලක මැතුමාටත් මාගේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමන්න ඕනේ. අමාරු කාලයේදී ඒ පරිවර්තන කාලයේදී මේ කටයුත්ත බාරගෙන ඒ පරිවර්තනය එහෙම නැත්නම් ඒ වෙනස රට තුල ඇති කිරීම ගැන අද ඒ වෙනස ඇති කළා පෙර නොවූ ආකාරයට ජනමාධ්‍ය විසින් රජයත් රජයේ ප්‍රතිපත්තිත් විශාල වශයෙන් පළ කරත් දිනපතා අගමැතිතුමාට ජනාධිපතිතුමාට රජයේ මැති ඇමතිවරුන්ට ඉතාමත්ම ප්‍රබල ලෙස පහර දුන්නත් අපි ඒ තියෙන නිදහස කිසිසේත්ම අඩු නොකර ඉදිරියට ගෙන යමින් තියෙනවා. ඒ වගේම අප විසින් කිසිදු මාධ්‍ය ආයතනයකට වෙනස්කොට සැලස්කීමක් හෝ විශේෂයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි විවේචනය කරපු පුවත්පත් වලට පවා රජයේ දැන්වීම තාමත් පළ වෙනවා. පසුගිය කාලයේ ඇති වූ ඩෙංගු උදුර තමයි මම හිතන්නේ හොඳම උදාහරණය. රජයත් පෞද්ගලික මාධ්‍යයත් එකට වැඩ කරලා ඉතාමත්ම හොඳ ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන් වුණා. තරංකාරී ලෙස හැමදාම මේ ආයතන වෙන වෙනම හැප්පුණත් ඉතාමත්ම භයානක ප්‍රශ්නයකදී ඩෙංගු උදුර නැති කිරීම සඳහා මේ හැම ආයතනයක්ම එකට එකතු වෙලා ඒ කරපු දැවැන්ත මාධ්‍ය ප්‍රචාරණය නිසා අපිට එය විශාල වශයෙන් පාලනය කරන්නට පුළුවන් වුණා. ඒ ආකාරයේම රට මුහුණ දී ඇති බරපතලම උදරක් වන ජාතිභේදවාදයේ පරදවා සාමය හා සංහිඳියාව ගොඩනැගීමේ අරගලයේදීද අපි සමග අත්වැල් බඳගන්නා ලෙස සියලු මාධ්‍යකරුවන්ගෙන් සහ මාධ්‍ය හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්න කැමැති. විශේෂයෙන් ආගමික සහ වාර්ගික නොයිසීම ප්‍රවර්ධනය කිරීම වැළැක්වීම සහ වෛරී භාෂණය වැළැක්වීමට මාධ්‍යකරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. එවැගේම විකාශනයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කොට පොදු සම්මිතියකට එළඹීමට අපි බලාපොරොත්තු වෙනවා. එෙහිදී අපගේ ප්‍රතිපත්තිය වන්නේ සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කොට සම්මුතියකින් කටයුතු කිරීමයි. විකාශනය සඳහා යොදා ගන්නා සංඛ්‍යාත යනු මහජන දේපලත් බැවින් ඒවා මහජන සුභසිද්ධිය සඳහා භාවිතා කරන බවට වග බලා ගැනීම රජයේ වගකීමක් වෙනවා. එම වගකීම ඉටු කිරීමේදී රජයේ හා පෞද්ගලික අංශයේ විකාශකයන් එක්ව ගොඩනගාගෙන ඇති Broadcasters Guild of Sri Lanka සහ අනිකුත් පාර්ශ්වයන් සමග සාකච්ඡා කර කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මම මීට වඩා කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. අවසාන වශයෙන් යලි වතාවක් මෙම අයවැය විවාදයට අද අමාත්‍යාංශයේ වැය ශීර්ෂයටත් මේ දින 10 දී අයවැය සම්බන්ධෙනුත් අදහස් ප්‍රකාශ කර සියලු දෙනාට මාගේ ස්තුතිය පිරිනමන්න කැමැති. එවැගේම අයවැය විවාදයේදී අදහස් දැක් වූ අතිගරු ජනාධිපතිතුමාට, ගරු අග්‍රාමාත්‍යතුමාට, මැති අමැතිවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. එසේම අයවැය සකස් කිරීමේ සිට මේ දක්වා මාහට සහාය දුන් මාගේ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමනාත් මැතිතුමාටත්, එවැගේම නියෝජ්‍ය අමාත්‍ය ලසන්තා අලගියවන්න මැතිතුමාටත් මගේ ස්තුතිය පුද කරනවා. එවැගේම මෙම අයවැය සහ මේ වැය ශීර්ෂයේ කටයුතු වලදී මට විශාල ශක්තියක් වුණ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ මුදල් අමාත්‍යාංශයේත් මාධ්‍ය අමාත්‍යාංශයේත් සියලුම නිලධාරිවරුන්ටත් මගේ ස්තුතිය පිරිනමමින්, එවැගේම ගරු කතානායකතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත් මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ඒ කරුණාකරලා මන්ත්‍රීතුමන්ලා වාඩුවෙන් ලෙසම ඉල්ලා සිටිනවා. ගරු සභා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශීර්ෂ 102 කාර්ක සභා 1 ශීර්ෂ 210 කාර්ක සභා 1 ශීර්ෂ 238 කාර්ක සභා 1 ශීර්ෂ 240 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතිතුමා
පිටුව 11 වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන පුනරාවර්තන වියදම් සඳහා ප්‍රතිපාදනය රුපියල් 140,961,925,000 දක්වා වැඩි කිරීමෙන් සංශෝධනය කළ යුතුය. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ මෙම වැඩසටහනේ පුනරාවර්තන වියදම් සඳහා රුපියල් 3,132,000,000 වැඩි කිරීමයි. වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන මූලධන වියදම් සඳහා ප්‍රතිපාදනය රුපියල් 172,345,000,000 දක්වා වැඩි කිරීමෙන් සංශෝධනය කළ යුතුය. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ මෙම වැඩසටහනේ මූලධන වියදම් සඳහා ප්‍රතිපාදනය 172 බිලියන 345 මිලියනකින් වැඩි කිරීමයි.
ශීර්ෂ 240 සංශෝධන සහිතව කාර්ක සභාවෙක්ගද
අයි.
ශීර්ෂ 241 කාර්ක සභාවෙක්ගද
අයි.
242 කාර්ක සභාවෙක්ගද
අයි.
243 කාර්ක සභාවෙක්ගද
අයි.
244 කාර්ක සභාවෙක්ගද
අයි.
245 කාර්ක සභාවෙක්ගද
අයි.
246 කාර්ක සභාවෙක්ගද
අයි.
247 කාර්ක සභාවෙක්ගද
අයි.
248 කාර්ක සභාවෙක්ගද
අයි.
249 කාර්ක සභාවෙක්ගද
අයි.
250 කාර්ක සභාවෙක්ගද
අයි.
256 කාර්ක සභාවෙක්ගද
අයි.
2323 කාර්ක සභාවෙක්ගද
අයි.
329 කාර්ක සභාවෙක්ගද
අයි.
333 කාර්ක සභාවෙක්ගද පළවෙනි උපලේඛනයේ සංශෝධන සහිතව කාර්ක සභාවෙක්ගද
අයි.
දෙවැනි උපලේඛනයේ කාර්ක සභාවෙක්ගද
අයි.
තෙවැනි උපලේඛනයේ කාර්ක සභාවෙක්ගද
අයි.
කල්තමලද වංගති දෙවැනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු මුදල් ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2017 විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වගන්තියේ පළවෙනි සහ දෙවැනි උපවගන්තිවල පළවෙනි පිටුවේ 11 සහ 12 පේලිවල සහ දෙවැනි පිටුවේ 6 සහ 8 පේලිවල දැක්වෙන රුපියල් 1977 බිලියන 264 මිලියන් 63,000ක් යන වචන ඉවත් කොට ඒ වෙනුවට රුපියල් 2,140 දෙබිලියන 741 මිලියන 63,000ක් යන වචන යෙදීමෙන් එකී උපවගන්තිය සංශෝධනය විය යුතුය. මෙම සංශෝධනය අභිප්‍රාය වනුයේ ආණ්ඩුවේ වියදම් සඳහා 2018 වර්ෂය වෙනුවෙන් වෙන් කරන ලද මුදල් කරන ලද රුපියල් 1,977 බිලියන 264 මිලියන 63,000ක් වූ මුදල රුපියල් 2,142 බිලියන 741 මිලියන 63,000ක් දක්වා වැඩි කිරීමයි. 2. 2018 විසර්ජන පටන් කෙනුපතේ දෙවැනි උපවගන්තියේ 1A උපවගන්තියේ පළවෙනි පිටුවේ 19, 20 සහ 21 පේලිවල දැක්වෙන රුපියල් 1,813 බිලියන 367 මිලියන 818,000ක් යන වචන ඉවත් කොට ඒ වෙනුවට රුපියල් 1,893 බිලියන 844 මිලියන 818,000ක් යන වචන යෙදීමෙන් එකී උපවගන්තිය සංශෝධනය විය යුතුය. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ 2018 ආණ්ඩුව ණය ගැනීමේ උපරිම සීමාව රුපියල් 1,813 බිලියන 367 මිලියන 818 දක්වා වූ මුදල රුපියල් 1,893 බිලියන 844 මිලියන 818,000ක් දක්වා වැඩි කිරීමයි. 3. දෙවැනි පිටුවේ 5 පේලියට ඉක්බිතිවම පහත දැක්වෙන කොටස් ඇතුළත් කරන්න. එසේ වුවද මේ වගන්තියේ නිශ්චිතව දක්වා ඇති 2018 මුදල් වර්ෂය තුළදී ලබා ගන්නා ණය මුදල් ගණනය කිරීමේ කාර්ය සඳහා කෙටිකාලීන ණය මුදල් ප්‍රමාණය තීරණය කිරීමේදී 2017 මුදල් වර්ෂය තුළදී ලබා ගන්නා වූ සම්පූර්ණ කෙටිකාලීන ණය ප්‍රමාණය සහ 2018 මුදල් වර්ෂයේ තුලදී කරන ලබන සම්පූර්ණ කෙටිකාලීන ණය පියවීම් ප්‍රමාණය අතර වූ වෙනස පමණක් සලකා බලනු ලැබිය යුතුය.
දෙවැනි වගන්තිය සංශෝධන සහිතව කාර්ක සභාවෙක්ගද, තුන්වැනි වගන්තිය කාර්ක සභාවෙක්ගද, හතරවැනි වගන්තිය කාර්ක සභාවෙක්ගද, පස්වැනි වගන්තිය කාර්ක සභාවෙක්ගද, හයවැනි වගන්තිය කාර්ක සභාවෙක්ගද, හත්වැනි වගන්තිය කාර්ක සභාවෙක්ගද, අටවැනි වගන්තිය කාර්ක සභාවෙක්ගද, නවවැනි වගන්තිය කාර්ක සභාවෙක්ගද, දහවැනි වගන්තිය කාර්ක සභාවෙක්ගද, ප්‍රඥාප්ති වගන්තිය කාර්ක සභාවෙක්ගද, නාමය කාර්ක සභාවෙක්ගද. පාර්ලිමේන්තුවේ හරි රැස්වේ. 2018 විසර්ජන පනත් කෙටුම්පත කාරක සභාවේදී සරකා බලා සංශෝධිකාරයෙන් සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු මුදල් ඇමැතිතුමා,
ඔව් පනත් කෙටුම්පත දැන් තුන්වෙනි වර කියවිය යුතුයයි මම යෝජනා කරමි.
සභාවකද ඩිවයිඩ් කරුණාකරලා මන්ත්‍රීතුමාලා තමන්ගේ ස්ථානවල වාඩි වෙන්න. Please be seated. ඡන්දේ විමසීම ආරම්භ කරන අවස්ථාව. දැන් ඔබතුමාලාට ඡන්දේ ප්‍රකාශ කරන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා අපි නිලධාරීන් ඉන්නවා වාසලම. ඡන්දය ප්‍රකාශ කිරීමට අපහසුතාවයට පත් වූ ගරු මන්ත්‍රී කෙනෙක් ඉන්නවනම් කරුණාකර අත උස්සන්න. ආවන් වෙන ෆොන්සේක. හරි. ෆිල්ම් ගරු ෆිල්ම් මාචර් සලත් පොන්සක මැත්තුමාරය
පක්ෂයි
ඔබතුමාගේ චන්දය කොමද ප්‍රකාශ කරන්නේ පක්ෂයි හොඳ Anybody else? Honorable Sarvana Bhavan. How are you voting, Honorable Member?
Four.
Yeah. Tawat Kaur are in other? Anybody else? Nobody. Okay. How is it? Ah, it's okay. Sanuman ki hari kya? Huh? අරක වැටෙනව නේද දැන් නන්ටි වැටෙනව නේද නන්ටි දාන්න කියන්න ඕඩර් ප්ලීස් ආයවැලේ එකට පක්ෂව ඡන්ද 157 ලෙස අමතර එක 155යි විරුද්ධව ඡන්ද 56යි ඡන්දය නොදී සංඛාව 0යි ඒ අනුව තුන්වැනි කීම සම්මතයි. නායපත්තේ යෝජනාංක දෙක සභාවිග්ගද
අයි.
යෝජනාංක තුන සභාවිග්ගද
අයි.
යෝජනාංක හතර සභාවිග්ගද
අයි.
අංක පහ සභාවිග්ගද
අයි.
හය සභාවිග්ගද
අයි.
හත සභාවිග්ගද
අයි.
අට සභාවිග්ගද
අයි.
නමේ සභාවිග්ගද
අයි.
10 සභාවිග්ගද
අයි.
11 සභාවිග්ගද
අයි.
13 සභාවිග්ගද
අයි.
12 සභාවිග්ගද
අයි.
13 සභාවිග්ගද 14 එකද
අයි.
15 සභාවිග්ගද
අයි.
16 සභාවිග්ගද
අයි.
17 සභාවිග්ගද
අයි.
18 එකද
අයි.
19 සභාවිග්ගද
අයි.
20 සභාවිග්ගද
අයි.
21 සභාවිග්ගද
අයි.
22 සභාවිග්ගද
අයි.